Honorable Dr. Kavinder Jayawardena, you have 15 minutes. Order, please. Honorable Mrs. Rohini Kumari Vijayaratne from the panel of chairs will take the chair.
ඔව් බේවින් මේ ස්තුතිවන්ත වෙනවා මට කාල ලබා දීම පිළිබඳව ගරු සභාපතිතුමිනේ අත් වශයෙන්ම මේ අයවැය අද දිනේදී ඉදිරිපත් කරන්නේ අපේ රටේ ජනතාව 3/2 බලයක් ලබා දුන්න පාර්ලිමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් 159 දෙනෙක් අසුන් අරගෙන මේ රටේ වගකීම ඒ අය බාර අරගෙන ඉදිරිපත් කරන අයවැය. එදී අපි හැම දෙයක්ම නරකයි කියන්න උත්සාහ ගන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා යාපනයේ විශ්වවිද්‍යාලයේ සමාන යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම පිළිබඳව කතා කරා. අපි සියලු දෙනා මේ පිළිබඳව සංවේදී. අපි අධ්‍යාපනයට ආදරය කරන පිරිසක් හැටියට විශේෂයෙන්ම ජාති නාගම් අතර තියෙන සංහිඳියාව ගොඩනගන්න උත්සාහ ගන්න කණ්ඩායමක් හැටියට මිලියන 100ක් ඒ යාපනයේ පුස්තකාලය සඳහා එතුමා වෙන් කිරීම අපි අගය කරනවා. මොකද මේ රටේ කවුරු වරදක් කරත් ඒ වරද වරදමයි. හැබැයි ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට සාධාරණත්වයේ යුක්තිය ඉෂ්ට කරන්න නම් මෙවැනි අඩිතාලමක් දැමීම අපි අගය කරන්නට ඕන. ඒ වගේම ගරු සභාපතිතුමියනි අපි දැක්කා මව්වරුන්ටත් දරුවන්ටත් පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා හොඳයි. මොකද අපේ රටේ දරුවෝ තමයි අපේ අනාගතය. සයි දරුවන්ට පෝෂණය ලැබීම හොඳ අධ්‍යාපනයක් ලැබීම ඉතාමත් වැදගත්. හැබැයි ගරු සභාපතිතුමියනි අපේ අධ්‍යාපන ශිෂ්‍යය ගැන කතා කරනකොට මොනතරම් පාසල් තියනවද පානීය ජලය නැති මොනතරම් පාසල් තියනවද කැසිකිලි වැසිකිලි පහසුකම් නැති කියන එක පිළිබඳව මේ රජය අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම අපි අධ්‍යාපනය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමියනි මේ ආණ්ඩුව වේදිකාවක් වේදිකාවක් ගානේ මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු වලින් ප්‍රධාන එකක් තමයි අධ්‍යාපනය. මේ රටේ ජනතාව ඒ ලබා දුන්න පොරොන්දු විශ්වාස කරා. මේ රටේ ජනතාව ඒ ලබා දුන්න පොරොන්දු හිස් වචන නෙමෙයි කියලා හිතලා කතිරය ගහලා ජනාධිපතිවරයෙක් සහ 3/2 බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් බිහි කරා. මේ පොරොන්දු වලින් එකක් තමයි අධ්‍යාපනයට ගහලා තියෙන බදු නියම කරලා තියෙන බදු එහෙම නැත්නම් වැට් එක මේ සියල්ලක්ම ඉවත් කරනවා කියලා. ඒ බලාපොරොත්තුවත් සහිතව තමයි මේ රටේ ජනතාව ඡන්දය ලබා දුන්නේ මේ වර්තමාන රජයට. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරලා තියෙන්නේ? එක පැත්තකින් මේ අධ්‍යාපනයට වැය කරන බදු නැති කරනවා, එහෙම නැත්නම් ඒවා කප්පාදු කරනවා, ඒවා ඉවත් කරනවා කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව පාසල් යන දරුවෙකුට පොත්පත් ලබා ගැනීම සඳහා ඒ දරුවව අඩුවාදායි ලාභී දරුවෙක් හැටියට නම් කරලා රුපියල් 6000ක් දෙන්න කටයුතු කළා. මේක මං හිතන්නේ වේදනාකාරී ක්‍රියාදාමයක්. අපිට පුළුවන් ද දරුවෙක්ව ගරු සභාපතිතුමියනි නම් කරන්න අඩුවාදායින් ලාභී පවුලක අඩුවාදායි ලාභී දරුවෙක් කියලා. දැන් මේකට බලන්න මම මේ පත්‍රයේ දැක්කා රජයෙන් දෙන රුපියල් 6000ක වවුචරය ඕනෑනම් පාසල් සංවර්ධන ගාස්තු ගෙවන්න. සල්ලි එකතු කරන්න එපා කියලා අධ්‍යාපන මේ චක්‍රලේඛන එවලා තිබුණට රජයෙන් පාසල් වලට සල්ලි දෙන්නේ නැහැ කියලා විදුහල්පතිතුමා කියනවා. ගරු සභාපතිතුමියනි අස්වැසුම ප්‍රතිලාභී පවුල් දරුවන් පාසල් වල ඉන්න අයට රුපියල් 6000ක මේ වවුචරය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී විදුහලේ විදුහල්පතිතුමා කියලා තියෙනවා පාසල් සංවර්ධන ගාස්තු ගෙවන්න හේතුව රජයෙන් සල්ලි දෙන්නේ නැහැ කියලා. ඉතින් ගරු සභාපතිතුමියනි අපි ඒකයි කියන්නේ රජයේ දා වෙච්ච පොරොන්දුව ඇයි මේ අයවැයෙන් ඉෂ්ඨ කරන්නේ නැත්තේ? ඒ වගේම සෞඛ්‍ය ශේෂය ගැන කතා කරා. ගරු සභාපතිතුමියනි සෞඛ්‍ය ශේෂයේ මේ ආකාරයෙන්ම පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම බදු ඉවත් කරනවා කියලා. අද ඔබ දන්නවා මේ සෞඛ්‍ය ශේෂයේ ඖෂධ මොනතරම් මිල අධිකද? රෝහල් වලට ගියාපුවම රජයේ සමහර රෝහල් වලට ගියාපුවම ගරු සභාපතිතුමියනි පරීක්ෂණ එළියෙන් කරන්න කියනවා. එහෙම නැත්නම් ඖෂධ ප්‍රමාණයක් එළියෙන් මිලදී ගන්න කියනවා. සමහර වෙලාවට සත්කම් ශල්‍යකර්ම කරන්න පෞද්ගලික රෝහල් වලට යන්න වෙනවා. ඒ සියල්ලකටම ගහන බදු වලට ගෙවන්න වෙන්නේ මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ට කියන එක අපි මේ ආණ්ඩුවට මතක් කර දෙනවා. ඒ වගේම මේ රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මොකද්ද? මේ රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි කෘෂිකර්මාන්තය. ගරු සභාපතිතුමනි, අපේ රට කෘෂිකාර්මික රටක්. අපේ රටේ මිනිස්සු වැඩි හරියක් කන්නේ බත්. එවැනි තත්ත්වයක් තියෙනකොට මේ රටේ වී මිල ලබා දෙන්න ගොවියට ආණ්ඩුව තටම තටම හිටියා. ඊට පස්සේ ආණ්ඩුව මිලක් නියම කරනකොට ගොවීන් පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන්ට වී ටික දෙන්න පටන් ගත්තා. ඒ අනුව ආණ්ඩුවෙන් රුපියල් බිලියන 5ක් වෙන් කරා. හැබැයි මේ සතියඟ අරුණ පත්‍රයේ තියෙනවා වී මෙට්‍රික් ටොන් මිලියන 26ක් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 325ක් අවශ්‍ය. නමුත් ආණ්ඩුව වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 5ක් පමණයි. එතකොට වී අලවි මණ්ඩලයේ මේ වන විට ලබාගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 2000කට ආසන්න අඩු සංඛ්‍යාවක් කියලා පත්‍රයේ කියනවා. ගරු සභාපතිතුමියනි, දැන් මොකද්ද මේකෙන් වෙන්නේ ඊළඟට? මේකෙන් ඊළඟට වෙන දේ තමයි වැඩි මිලට ගොවීන්ගෙන් මේ වී ගත්තා කියලා අන්තිමට මේ වී මෝල් හිමියෝ වැඩි මිලට හාල් ටික විකුණන්න පටන් ගන්නවා. එතකොට වැඩි මිලට තමයි අපේ පාරිභෝගිකයට බත් කන්න වෙන්නේ. එතකොට ආණ්ඩුව කිව්වේ මොකද්ද? අපි මේ හාල් ප්‍රශ්නෙට මැදිහත් වෙන ක්‍රමවේදය තමයි මේ කන්නේ තියෙන වී ටික ආණ්ඩුව මේ අස්වැන්නම ලබාගෙන අපි මේ වී මිල පාලනය කරනවා කියලා. දැන් ගරු සභාපතිතුමනි, ඒක කොහොමද කරන්නේ? හරි සරල ප්‍රශ්නයක්. අපිට හැමදාම බොරු කියන්න පුළුවන්. හැබැයි අපිට හැමදාම බොරු කරන්න බෑ ගරු සභාපතිතුමනි. එතකොට කල්පනා කරලා බලන්න. දැන් අපිට හාල් කන්න බැරි නම් අපි හිතමු පාන් කන්න පටන් ගත්තා කියලා. නේද? පාන් කන්න පටන් ගත්තොත් ආම වාසයෙන් පවුලක පාන් ගෙඩි දෙකක්වත් කන්න වෙනවා වේලකට හතරට බෙදලා. හරි, හතරට බෙදලා පරිප්පු හොද්දක් එක්ක කෑවොත් වේල් තුනම දවස් 30ම රුපියල් 31500ක්වත් ආම වාසයෙන් අපිට පානුයි පරිප්පුයි කන්න සිදු වෙනවා. ඒතර පවුලක ගරු සභාපතිතුමනි මේ පෞද්ගලික අංශයේ පඩියක් ලබන අය, එදා වේල හම්බ කරගන්න අය, රාජ්‍ය සේවකයෙක් වුණා, රුපියල් 31500ක් පානුයි පරිප්පුයි කන්න වියදම් කරොත් එහෙම ළමයාට පොත්පත්ටි කරන් දෙන්නේ කොහොමද? අසනීපයල් ලෙඩක් දුකක් හැදුන බෙහෙත් ටික ගන්නෙ කොහොමද? තමන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස් එකේ කෝච්චියේ ත්‍රිවිල් එක යන්නේ කොහොමද? ගරු සභාපතිතුමියනි, මේ කිසිම දෙයක් ගැන ආණ්ඩුව සංවේදී වෙලා තියෙනවා කියලා අපිට හිතන්න හරි අමාරුයි. ඒ වගේම අයවැයෙන් අපේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා සහන. ගරු සභාපතිතුමියනි, මේ සහන ලබා දෙන හැටිත් යම් යම් ආකාරයේදී අයවැයේදී කියවුණා. ඊට කලිනුත් ගරු සභාපතිතුමියනි අපි දැක්කා ඒ අය කියනවා විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවේ. මොකද්ද කිව්වේ? රජයේ තියෙන මැති ඇමතිවරුන්ගේ වාහන මේවා වෙන්දේසි කරනවා, ඒ වගේම රජයට අයිති නිවාස මේවා වෙන්දේසි කරනවා කියලා කිව්වා. හොඳයි, ඉක්මනට මේ ටික කරලා මේ රටේ ජනතාවට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ලබා දෙන්නේ, සහන ටික ලබා දෙන්න කියන ඉල්ලීම අපි කර සිටිනවා. ඒ වගේම මේ තුලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවද රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගේ කියලා. මං හිතන්නේ නෑ එහෙම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගේ කියලා. නිෂ්පාදන ආර්ථිකයක් මේ රට තුළ ගොඩනැගිය යුතුයි. මේ රජය අවධානය යොමු කරන්න ඕන මේ රටේ නිෂ්පාදනය ගොඩනගන්නේ කොහොමද කියලා. අපිට තියෙන වටිනාම සම්පත තමයි අපේ මානව සම්පත. මේ මානව සම්පත දියුණු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව රජය අවධානය යොමු කරන්න ඕනි. මේ රට එඩියුකේෂනල් හබ් එකක් බවට පත් කරන්න ඕනි ගරු සභාපතිතුමියනි. මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කරලා, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කරලා, විශේෂයෙන්ම අපේ රටේ දරුවෝ පිටරට යනවා ඩොලර් බිලියන ගාණක් අපිට අහිමි වෙනවා. ඒ වගේම මේ රටේ අපිට අවස්ථාව සහ අවකාශය තියෙනවා. මහාචාර්යවරු, ආචාර්යවරු, කතිකාචාර්යවරු ඉන්නවා, ඒ පාසුකම් තියෙනවා. ලෝකයේ ඉන්න විශ්වවිද්‍යාලවලට යන්න කැමති දරුවෝ මේ රටට ගෙන්නන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් යුරෝපේ දෙනවා ඒ අය ස්කෝලර්ෂිප් එකක් දෙනවා ඒ දරුවන්ට ගිහිල්ලා ලෝකේ වෙනත් රටවල්වල ඉගෙන ගන්න. අපි මේ අවකාශය අවස්ථාව පාසුකම් ටික දුන්නොත් ඒ අය බොහොම සතුටු වෙනවා අපේ වගේ රටකට ඇවිල්ලා එයාගේ අධ්‍යාපනය ලබන්න. ඒකට ආණ්ඩුව අයවැය තුලින් මුදල් වෙන් කරලා එවැනි කටයුත්තක් ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කරන්න අවශ්‍යයි කියලා මම බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමියනි. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ ධීවර ජනතාව, උදාහරණයකට ගත්තොත් මම නියෝජනය කරන්නේ මීගම වාසනේ ගම්පහ දිස්ත්‍රික්කේ, අපේ ධීවර ජනතාවට ලැබෙනවා කියපු ධීවර සහනාධාර තාම ලැබෙන්න පටන් අරන් නැහැ. ඒ වගේම මේ ධීවර ජනතාව තාමත් කටයුතු කරන්නේ අර පාරම්පරික ධීවර කර්මාන්තයමයි. මම දැක්කා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් ප්‍රකාශ කරනවා රැස්වීමකදී ඉන්දියාවේ ලෝකයේ අනිත් රටවල්වල ධීවර කර්මාන්තය කරන්නේ කොහොමද? ධීවර කර්මාන්තය කරන්නේ සැටලයිට් තාක්ෂණයෙන්, තාක්ෂණය භාවිතා කරලා මාළුවෝ ඉන්න ප්‍රදේශය හඳුනගෙන ඒ ධීවර ජනතාවට දැනුම් දීලා ඒ අය ගිහිල්ලා ඒ මාළු අත්සන්න ලබා ගන්නවා. හැබැයි අපේ රටේ කොහොමද? අපේ රටේ බෝට්ටු ටික ඔහේ යනවා, ඔහේ එනවා, මත්ස්‍යෝ හම්බුනොත් හම්බුණා නැත්තන් නැහැ. මේ මම කියන කතාවක් නෙමෙයි, මේ වර්තමාන ජනාධිපතිතුමා එවකට කියපු කතාවක්. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ අයවැය මේ ධීවර ජනතාවට මත්ස්‍ය සම්පත වැඩිපුර ලබා ගැනීම සඳහා, මේ රටේ ජනතාවට හොඳ ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මත්ස්‍ය සම්පත ලබා ගැනීම සඳහා නව තාක්ෂණය හඳුනන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා. ඒක මේ අයවැයේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ගොවි ජනතාවටත් එහෙමයි, අලුත් තාක්ෂණය හඳුන්වා දෙනවා කිව්වා ඒ ක්‍රියාත්මක වෙලා නැහැ. අපි දැක්ක එතුමාගේ සංකල්ප හොඳයි. එතුමා කියනවා මේ කිරි නිෂ්පාදනයේදී මේ කිරි ටික දෝලා ඒ ටික පිටි කරලා ආය වතුර කරලා අපි බොනවා, ඊට වඩා මේ නැවුම් කිරි ලබා දීමේ වැඩපිළිවෙලක් රටේ ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා. ඒ ක්‍රමවේදය, එතුමාගේ සංකල්ප හොඳයි, ඒවා වහ පොළවේ ක්‍රියාත්මක කරන්න මේ අයවැය උපයෝගී කරගන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා. ඒ වගේම අපේ රටේ දැන් එක පැත්තකින් බදු 15%ක් ගහනකොට කැසිනෝ වලට 18%කට ආසන්න ප්‍රමාණයක් ගරු සභාපතිතුමින් අධ්‍යාපනයට ගහලා තියෙනවා. 80%කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ රාජ්‍ය සේවකයෝ ඡන්දෙ දුන්නේ මේ වර්තමාන රජයට. මේ වර්තමාන රජයට ඡන්දෙ දුන්නට දැන් මේ වෙනකොට කී දෙනෙක් දේශපාලන වශයෙන්
ඔබතුමාට
කාලයක් තියෙනවා සැකයක් තියෙනවා. ඒ වගේම සීනියර් SLA ඔෆිසර්ස්ලා කී දෙනෙක් පූල් එකේ ඉන්නවද, කී දෙනෙක් කලින් විශ්‍රාම ගිහිල්ලා තියෙනවද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අපි දැක්ක මේ අයවැය ගැන කතා කරනකොට ගොඩක් අය කිව්වා මේ අයවැය IMF අයවැයක් කියලා. ඒක අපි කියනකොට හිතන්නේ දේශපාලන කුහකත්වයෙන් කියනවා කියලා. හැබැයි මේ බලන්න, anticipate a 23% increase in total revenue, a 13.5% raise in non-tax revenue and 17% government spending. Evaluating the IMF compliance of these key financial parameters, particularly the project primary surplus of 2.3% of GDP in 2025, many economists believe that budget 2025 aligns closely with IMF targets. එතකොට ගරු සභාපතිතුමියනි, the IMF suggests revenue target of 15.1% of GDP in 2025, which is in line with the 15.1% total revenue estimated in budget 2025. දැන් මේක අපි කිව්වනම්, මේක අපි කිව්වනම් හිතන්නේ මේක කුවකත්වයෙන් දේශපාලන කෝණයෙන් කියනවා කියලා. එතකොට මේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, IMF එක මේ එදා අපි කතා කරනකොට මේගොල්ලෝ මේක දැක්කේ දුෂ්ටයෙක් වගේ. අද IMF එකත් එක්ක හරි හරියට ඒ අයගේ අවශ්‍යතාවයන් නුවමනාවන් සරිලන ආකාරයේ අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලි ගරු කතානායක ගරු සභාපතිතුමියනි. පැහැදිලිවම මේ රටේ ජනතාව අද කබලෙන් ලිපට වැටෙන්න හේතු සාධක වුණේ මොකද්ද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. එදා IMF එකට බැන්නට අද IMF එක හොඳ වෙලා තියෙනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. මොකද අපි දන්නවා මේ ට්‍රන්ච් එක හම්බුන් නැත්තම් ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ලැබෙන්න තියෙන මුදල් ටික ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ගමන් මාවතේ යන්න තියෙනවා.
හැබැයි එදා
කියපු කතාව නෙමෙයි අද මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මතක් කර දෙමින් ඔබතුමියට මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වීම මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
ස්තුතියි.